वाहिनी सुरीनाम के अभिमान। අයිබෝවන් ඔබ හැම දිනටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඉල් මාස පුර පසළොස්වක පෝදා මෙත්ගිරපාමුල එකතු වෙන ඔබ සියලු දෙනාම අපි තමන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද මේ පුර පසළොස්වක පෝදා ඔබ හමුවන්නේ හරියටම මාසයකට පස්සේ. පසුගිය පුර පසළොස්වක පෝයත් අදත් අතරේ අපි විටින් විට රාත්‍රිය අහස බැලුවා නම් අපි දකිනවා පුර පසළොස්වකින් පසුව අවාටවක සඳ අපි අමාවක හමු වෙනවා. ඊට පස්ව අපිට ආයෙත් පුරාටවක සඳ හමු වෙනවා. අපි ජීවිතයත් මේ වගේ පිටින් පිට විවිධ අවස්ථාවලදී විවිධ සිද්ධීන් වලට මුහුණ දෙනවා. සමහරලාට ඒ සිද්ධීන් අපට හිතකර ප්‍රතිඵල කියනවා, සමහරලාට අහිතකර ප්‍රතිඵල කියනවා. මේ සියලු ප්‍රතිඵල හමුවේ සියලු සිද්ධීන් හමුවේ ජීවිතයේ සුපහන්ව අර්ථවත්ව ගත කරන්නට අපට උදව් කරගන්නට තමයි අපි මෙත්ගිර පාමුලෙන් හමුවන්නේ. එසේනම් මෙත්ගිර පාමුල වැඩසටහනේදී අද අපි සුපුරුදු පරිදි හමුවන සම්ප්‍රදායකයන් ඔබට හඳුන්වා දෙන්නට මා සූදානම්න්නේ. මම ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්නට කැමති පූජ්‍ය ඇමරිබ්‍රි ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය හැටියට කටයුතු කරනවා. ඒ වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නට කැමති ඒස් බාලසූරිය මහත්මන්, එතුමා ප්‍රවීණ විද්වතෙක්, චින්තකයෙක්, නිදහස් චින්තකයෙක්, ඒ වගේම රචකයෙක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතාමත් ආදරෙන් ඔබතුමාත් පිළිගන්නවා. අපි අද කතා කරන්නට සූදානම් වන මාතෘකාව සතුට. අද දවසේදී අපි අරමුණ සතුට වඩවඩාත් ජීවිතය සම්බන්ධ කරගන්නේ කොහොමද? ධර්මයේ තුලින් අපි සතුට හොයාගන්නේ කොහොමද කියන දේ කතා බහ කරනවා. මම අද හිතුව බාලසූරිය මහත්මගෙන් ආරම්භ කරනවා කියලා. බාලසූරිය මහත්තයා, පළවෙනිම ප්‍රශ්නේ මේ. ඔබතුමා සතුට හොයාගත්තද? සතුට නැතිනම් ඉස්සරින්දම් තිබුණාද? මම කැමති ඔබතුමාගේ පුද්ගලික අත්දැකීමත් එක්ක ආරම්භ කරන්න.
සතුට ඉස්සරින්දම්ම තිබුණා. ඒ කියන්නේ ජීවිතේ මතක් කරගන්න පුළුවන් ඈත අතීතයට ගියාම මට මතකයි ළදරුවෙක් හැටියට, ළමයෙක් හැටියට, තරුණයෙක් හැටියට සතුට හැමදාම තිබුණා. නමුත් ඊගක කර තරුණ වියේ ඉක්මවන යනකොට ජීවිතේ බරපතල වෙනකොට මේක ටිකක් අඩුවෙලා ගිහිල්ලා වැහිලා ගියා. එහෙම වැහිලා ගිය අවස්ථාවක නැවතත් මේක මේ එක්ක මම සොයාගත්තා. එහෙම නැත්නම් මතු එසපි අපිට කාය තුලත් මේ සතුට කියන දේ තියෙන. අපි උප්පත්තියෙන් සතුට අරගෙන ඉනවා. ඉතින් අර මම දන්නේ ඉතින් අපි මේ සමාජයෙන් ලබන අද්දකීම්, මිනිසුන්ගෙන් ලබන ආකල්ප නිසා ඒ සතුට නැති වෙලා යනවා. හැබැයි අපේ වගකීම තමයි ඒ නැති වූ සතුට නැවත තම තමා වශයෙන් සොයා ගැනීම.
දැන් ඔබතුමා කෝ වැහිලා ගියේක හොයාගත්තගෙන ඊට පස්සේ ආයි වැහිලාගෙන
ඊට පස්සේ වැහිලා යන ගතිය අඩුයි. මොකද මේ දැන් ඒක සොයාගත්තාම දන්නවා ඒකේ තියෙන මේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මේ විදියට හිතනකොට මේක නැති වෙලා යනවා. මේ විදිය ක්‍රියා කරනකොට නැති වෙලා යනවා. ඒ සම්මගම ඉගෙන ගන්නවා. මෙන්න මේ විදියට හිතනකොට ඒක මතු වෙනවා, එලිදරව් වෙනවා. මේ විදියට ක්‍රියා කරනකොට එලිදරව් වෙනවා. එතකොට ඒකේ තියෙන අර අපි කියමු යාන්ත්‍රණය සොයාගත්තට පස්සේ ඉතින් බොහෝ දුරට සතුටින් ඉන්න පුළුවන්.
සමිනාස බෝහන්සේට සතුට විදිහට ආරම්භ කිරීම සඳහා ඉල ප්‍රස්තාව සලසගම උපහන්සේ කැමති තැනකින් ආරම්භ
තිරුවන් සරණයි. සියලු දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙන සුබ පොහෝ දිනයක්. මේ පොහෝ දිනේ අපි සීල භාවනාවන් වල යෙදিলা, වන්දනාමාන වල යෙදিলা, සතුට තමයි රැස් කරේ. පින කියලා කියන්නේ සතුටට කියන තව වචනයක්. සතුටේ තියෙනවා ධාර්මික සහ අධාර්මික කියලා කොටස් දෙකක්. ඒ ධාර්මික කොටසින් ලබන සතුට තමයි බුදුදහමේ පින කියලා මතක් කරන්නේ. අපේ හිතේ ද්වේෂය දුරු කරගන්නවද, ඊර්ෂ්‍යාව දුරු කරගන්නවද, වෛරය දුරු කරගන්නවද, ඊට පස්සේකින් අනෙක් පැත්ත කරුණාව, දයාව, දානය, සීලය, භාවනාව වගේ ගුණාංග දියුණු කරගන්නවද? ඒ අවස්ථාවන් වලදී අපේ හිතේ සතුට කියන දේ ගොඩනගා ගන්නට පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතුට කියන දේ මනුෂ්‍යයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට ඒ විතරක් නොවේ තේසන් සත්වයන්ට පවා වැදගත් වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වරක් මතක් කරනවා, මහණෙනි ප්‍රිය වචනයට තිරිසන් සතුන් පවා කැමති කියලා. එහෙමනම් මිනිස්සු මොනතරම් කැමති වෙනවද නැද්ද කියලා අපි හිතලා බලන්න ඕන. අපේ හිතේ සතුට රැකගන්න අතර අපිට හැකියාව තියෙන්න ඕන අන් අයගේ සිත සතන් සතුටෙන් තැබීමේ වගකීමක් දරා ගන්න. ඉතින් අපේ ජීවිතේට අපි අන් අයට සතුට ප්‍රදානය කරන විට අපිටත් වඩා සතුටින් සිටීමේ කුසලමය තත්වයක් වගේම ප්‍රායෝගික තත්වයක් අපේ ජීවිත වටා ඒක රාශී වෙන්න පටන් ගන්නවා. අපේ සිත් සතුටට විවෘත කළ යුතුයි, ඉඩ දිය යුතුයි. සතුටෙන් අපද ඒ වගේම අන් අයද සිටිනවා දකින්නට අපි කැමති විය යුතුයි. මේ තමයි තමාගේ ආධ්‍යාත්මික ධර්මානුකූල පාලනය කියලා කියන්නේ. ඒ ආකාරයෙන් ජීවත් වීමට තමයි උත්තරීතර මනුෂ්‍යත්වයක් සියලු දෙනාම ලැබලා තියෙන්නේ. ඒ නිසා තමාගේ යහපත දකින කෙනෙක් වෙන්න, අන් අයගේ යහපත දකින කෙනෙක් වෙන්න, මේ දෙදෙනාගේම යහපත දකින කෙනා තමයි තමන්ට යහපතක් ඇති කරගන්න කෙනා. එහෙම නැත්නම් සතුටෙන් ජීවත් වෙන, සතුට අන් අයට දහනය කරන උතුම් මනුෂ්‍යයා කියලා කියන්නේ.
අපේ සූදානම සතුට පිළිබඳව තවදුරටත් විමසන්න, මේ අපිට වඩා පහසුවෙන් සතුට අත්දකින ආකාරය පිළිබඳව හොයාගන්න. වාසුර මහත්මේ, මම මේ වැඩසටහන පටිගත කරන්න එන්නේ පෙර සුළු මොහොතකට කලින් මේ පණිවිඩයක් ලැබුණා. මම කරපු විභාගයක් පාස් වෙලා අනික පාට සතුටින් දිනානිය. ඊට පස්සේ ඒ සතුටත් අරගෙන එනකොට වැස්ස නිසා මේ පොඩ්ඩක් තෙමුණා. දැන් තෙමුච්ච ගමන් උගුර පොඩි සෙම් පැතිරෙන ස්වභාවයක් ඒයි කියන එකත් ඔන්න පොඩි දුකක් එනවා. දැන් විමසනකොට පේනවා මේ මොකක් හරි හේතුවක් හැපදිස්සෙම තියෙනවා. යම් හේතුවක් නිසා සතුට ජනනය වෙනවා. සමහරට පුංචි හේතුවක් නිසා සතුට නිල් වෙනවා. මම අපිට හොඳ දැනක් කතාව ආරම්භ කරන්නේ මේ සතුට අපි තුල ජනනය කරන මේ හේතු ගැන. හේතුත් එක්ක තියෙන සතුටත් එක්ක ස්වභාවය ගැන අපි ආරම්භ කරොත් නැහැ.
දැන් ඔබ විභාගයෙන් සමත් වුණා කියලා ඇහුවාම ඔබ තුල ඇත්ත වශයෙන්ම ඇති වුණේ ප්‍රීතිය. ප්‍රීතියක් ඇති වෙන්නේ යම් බලාපොරොත්තු වෙන දෙයක් ලැබුණාම, තමන්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වුණාම, ජීවිතේ තමන් ගාක් බලාගෙන සිටි බලාපොරොත්තුවක් ඉෂ්ට වුණාම ප්‍රීතිය ඇති වෙනවා. දැන් මෙතන හරි වැදගත්. දැන් මේ මෙතන තියෙන වචන ගණනාවක් තියෙන එකක් තමයි ප්‍රීතිය, විනෝදය, සතුට, ආනන්දය, සැප, නින්දනේ ඔහොම වචන ගණනාවක් තියෙනවා. ඒතර අපිට දැන් යම්කිසි සතුට ගැන ගැඹුරු අවබෝධයක් ලබන්න ඕන නම් ඉස්සලාම මේ වචනවල තේරුම් පැහැදිලි කරගන්න ඕනේ. දැන් ප්‍රීතිය කියන තැනට සතුට කිව්වොත්, වින්දනය කියන තැනට සතුට කිව්වොත් මේ අපිට මේක හොයන්න බැහැ. ඒ නිසා පැහැදිලි නිර්වචනයකට එන්න ඕනේ. දැන් අපි ගමු ඉස්සලාම මේ විනෝදය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද වෙනා සතුට කියවුතු විනෝදය තමයි මතක් වෙන්නේ. විනෝදය කියලා කියන්නේ ඊටම අවශ්‍ය දෙයක්. වැඩ කරලා විඩාවටපත් වුනහම ඒ විඩාව නිවා ගැනීමට කරන ක්‍රියා සහ ඒන් ලබන වින්දනය විනෝදය. මේකේ හොඳ දෙයක් පේනවා. මේ විනෝද වෙන්න ඕන වැඩ කරන අය. දැන් මම කිසිම වැඩක් කරන්නේ නැතුව ඉන්නවා නම් මට විනෝද වෙන්න අයිතියකුත් නැහැ, විනෝදයක් එන්නේත් නැහැ. එතකොට විඩාව දුරු කරන ක්‍රියාකාරකම් තමයි අපි විනෝදේ කියලා කියන සමහර සින්දු කියනවා නාටන මේකව කරන සමහර මේ ක්‍රීඩා වුණත් හොඳ විනෝද. එතකොට විනෝදේ අවශ්‍යයි. අපි හැමෝටම විනෝදේ අවශ්‍යයි. දැන් විනෝදයෙන් තොර වුණා නම් ජීවිතය හරි නිරසයිනේ නේද? ඔන්න විනෝදේ. ඊළඟට අන්න දැන් ඔබ කියව විභාගයෙන් සමත් වුණා කියලා ඒක ප්‍රීතිය. දැන් එතනදී උනේ ඔබ බලාපොරොත්තු වෙලා මහන්සියලා වැඩ කරලා යම් ඵලයක් ලැබුවා. දැන් ඔබට හරි උද්දාමයක් ඇති වෙනවා. දැන් ජයග්‍රහණයක් ලැබුවාමත් එන්නේ ප්‍රීතිය. හැබැයි ප්‍රීතිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබම කිව්වනේ ප්‍රීතියෙන් ආව වැස්සට වුණා ප්‍රීතිය ගියා කියලා. ඊට පස්සේ
කවදද ගල වෙනස් වෙනවා.
ප්‍රීතිය වැඩි වෙලා තියෙන්නේ නැහැ. දැන් මනුෂ්‍යයට අපිට කෙනෙකුට කියන්න බෑ ජීවිතයෙන් ප්‍රීතියෙන් ඉන්න කියලා. මොකද ප්‍රීතිය යම් සිද්ධියක් වුණාම එනවා නැති වෙලා. ඒකෝ ප්‍රීතිය හැටි එහෙමයි. ඊළඟට තව තියෙනවා මේ සැපය. සැප කියන එක. ඔය සැප කියලා කියන්නේ මේ හොඳ කෑමක් කෑවම ඉතින් දන්නවනේ අපේ පංචේන්ද්‍රියන් පිනවනකොට සැප කියනවා. ඉතින් ඒ සැප මේ වලින් ලැබෙන අවසාන තෘප්තිය. ඉතින් ඒ තෘප්තිය එකක් ජීවිතේ සැපක් තියන්න ඕනේ. දැන් මම කිසිම සැපතක් විඳින්නේ නැහැ කියලා කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඉතින් සැපවල තියෙන සීමාවල් එක හරි. ඔන්න අපි ළඟට එන සතුට කියන එක. සතුට කියන්නේ හේතුවකින් පහළවන විභාගයක් සමත් වීමෙන් හෝ තමා කැමති සහකාරිය සමග විවාහ වීමෙන් ලබන දෙයක් නෙවෙයි සතුට කියලා කියන්නේ. සතුට නිරාමයි, නිරාමිසයි. නිරාමිසයි කියන්නේ හේතුවක් නෙවෙයි. දැන් අපි කියමු ඔබ උදෑසන නැගිටලා ඔබ වැඩ කරන ස්ථානෙට යනවා. අපි හිතමු ඔබ ඉන්නේ ගමේ. ගමේ වෙල්ලාය පසු කරගෙන ගුරු පාර දිගේ දැන් ඔබ බස් නැවතුම් පොළට යනකොට ඉර ලස්සන්ට පායලා තියෙනවා. පවන සිසිලයි. රාත්‍රී පිරිවිදු තාම දිලිසෙනවා. හරි සතුටක් ඇති වෙනවා. ඉතින් සතුටට හේතුවක් නැහැ. දැන් අතෝසියම අපිට සතුටක්
ඇති වෙනවා. පොඩ්ඩක් බලන්න.
ඔව් කියන්න.
වැරදිලා හිතෙන්න පුළුවන්. ඉර වැවලීම, පිණි තිබීම, ගුරු පාරේ ලස්සන දෙතන හේතු කියලා.
ඒවා තිබූ තරමින් සතුටක් නැහැ. දැන් අපි කියමු දැන් මම සිතේ දුකකින් යනවා නම් ප්‍රශ්නයක් කොච්චර ඉර පායලා තිබුණත් කුරුල්ලෝ ගීත ගැව්වත් මේ හිතේ සතුට ඇති වෙන්නේ නැහැ. එතකොට අර පරිසරයක් හැබැයි තියෙන්න ඕනේ සතුට ඇති වෙන්න යම් කිසි හිතකර සුවදායි පරිසරයක් තියෙන්න ඕනේ. ඉතින් අහේතුකයි. දැන් අපි හිතමු දැන් මේ ප්‍රීතියක් අහව නම් අපි දන්නා ප්‍රීතිය ඇති වුණේ මෙහෙමයි කියලා. නම් සතුටක් ඇති වුණාම අපි දන්නේ නැහැ එතකොට අපි හොයන්න යන්නේ නැහැ. කොහෙන්ද මේ සතුට ඇති වෙන්නේ මොකක්ද මේක කියලා හොයන්නේ අපි සතුට විඳිනවා. දැන් ප්‍රීතියයි සතුටයි අරන් බලනකොට අපිට හැමදාම ප්‍රීති වෙන්න තරම් මේ ලොකු දේවල් ජීවිතේ වෙන්නේ නැහැ. සතුට බහුලව නිරන්තරයෙන් අත්විඳින්න පුළුවන් දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා සිත සතුටට විවර කරගන්න කැරීමක් ගැන. දැන් ඔබ සතුටට සිත විවර කරගත්තාම නිරන්තරයෙන් වගේ මං කියන්නේ ස්ථිරව නෙවෙයි වැඩිපුර බහුලව සතුට අත්විඳින්න ජීවත් වෙන්න පුළුවන්. මෙතන තමයි රහස තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් මාස්ටර් මහත්තයා කිව්ව දෙයින් රහස මට දැනෙන්නේ කියන්නේ මේ අනිත් මට්ටම් වගේ නෙවෙයි සතුට කියන්නේ මේ ස්වභාවයක්. යම් දිශාකාරයක සිත අපි පත් කරගන්න ඊතර තලයක් වෙන පුළුවන් ස්වභාවයක්. ඔබ වහන්සේට ඒ පිළිබඳව අපට තවත් දැනුවත් කරන්න පුළුවන්.
සතුට කියන කාරණය, ඒ වගේම දුක කියන කාරණය අපිට සංවේදී වෙන යම් මානසික තත්ත්වයක් ස්වභාවයක් ඕනම කෙනෙකුට දැනෙනවා. මෙන්න මෙතෙන්ට තමයි මේ සතුටයි මේ දුකයි දැනෙන්නේ කියලා. අපි ඒකට කෙටියෙන් කියනවා මගේ හිත සතුටටපත් වෙනවා, මගේ හිත කකියනවා, දුක් වෙනවා ආදී වශයෙන්. උදාහරණයක් වශයෙන් ඔරලෝසුක ප්‍රශ්නයක් තියෙන කෙනෙක් හිතේ තියාගෙන ඉන්න කෙනෙකුට ඒ ඔරලෝසුව ගැනම කතාවක් කරනකොට ඒ ඔරලෝසුව පිළිබඳව දුක හෝ සතුට දැනෙනවා. කෙනෙක් පැලඳගෙන ඉන්න ඔරලෝසුවක්. අපි ඒක ඔරලෝසුව කැපයි කියලා කියන පටන් ගත්තාම ඔරලෝසුවක් පැලඳගෙන ඉන්න කෙනාට මේ ඔන්න මං ගැන තමයි ඔය කියන්නේ ඔරලෝසුව කැතයි කියන්නේ මගේ ඔරලෝසුව එන්න ඕන. ඔරලෝසුව ලස්සනයි කිය කියා කතා කරොත් ඔය කතා කරන මගේ ඔරලෝසුව ගැන තමයි. ඒ නිසා මට සතුටක් දැනෙනවා. ඒ වාගේම තියෙනවා අපි දරාගත්ත දුක් දැනෙන සිද්ධාන්තයක් දරාගෙන තියෙනවා අධ්‍යාත්මය තුළ. ඔය ආකාරයෙන් කරුණු කාරණා දහස් ගානක් ලක්ෂ ගානක් එකට එකතු කරලා අපි යම්කිසි ශක්ති ස්වභාවයක් අපේ තුළ පවත්වාගෙන යනවා. ඒ තමයි මමත්වය. මෙන්න මේ මමත්වය මුල් කරගෙන මේ මමත්වයේ දරාගත්ත යම් පරාශයකට යමෙක් නිග්‍රහ කරනවද, නිඳා කරනවද, අපහාස කරනවද, එලා දකින්නවද, එතෙන් තමන් පීඩාවට පත් වෙනවා. තමන් රුචි දේ තවත් කෙනෙක් රුචි නැති බව ප්‍රකාශ කරන විට ඔහු රුචි නැති තත්ත්වයට පත් වෙනවා. තමන් රුචි දේ තවත් කෙනෙක් රුචි බව ඒක අගය කරනකොට මං වෙනිම කෙනෙක් මෙයත් කියලා අගය කරනවා. ඒ නිසා තමයි නිවසක වුණත් බිරිඳ වේවා ස්වාමියා වේවා එයා ලස්සනයි කියලා හිතන දේ අනිත් කෙනා අවලස්සනයි කියලා කියන්න හොඳ නෑ. මොකද සමබරතාවයේ සාමය සතුට නැති වෙන්න පුළුවන්. ඒක ලස්සනයි ඊටත් වඩා ලස්සනයි කියලා තව පැත්තක් පෙන්නන්නයි තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන නිරන්තරයෙන්ම සතුට ඇති කරගන්නට අර අවශ්‍ය කරන ඒ උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කරන්නට ඕනේ. ලෞකික වශයෙන් ලබන ආමිෂ සතුටක් තියෙනවා. ඒ ආමිෂ සතුට තමයි ගොඩාක් වෙලාවට පුහුදුන් පුතඥ සමාජය ලබන්නේ. ආමිෂ කියන්නේ යමක් හේතු කරගෙන සතුටු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිනේ තමන්ට ලැබුණා. ඒ නිසා සතුටුයි. තමන්ගේ හිනේ තමන්ට බිඳුණා. ඒ නිසා දුකයි. මේ දුකයි මේ සතුටයි අතර කාලයක් තෙරපුණාට පස්සේ කෙනෙකුට තේරෙනවා මේ දෙකම දුකයි කියලා. ඒක මහරහතන් වහන්සේ නමක් උදාහරණයක් දක්වලා තියෙනවා. මිලිඳු රජුරවන්ට නාගසේන මහරහතන් වහන්සේ මිලිඳ ප්‍රශ්න කියන එකේදී එක අතක අයිස් කැටයක් තියාගන්න කියනවා. මේ අයිස් කැටයත් හැබැයි ගොඩ වෙලාවක් තියාගෙන ඉන්න බෑ. අත දවනවනේ. ඒ වගේම එක අතක ගිනි අඟුරක් තබා ගන්න කියනවා. ගිනි අඟුරක් බොහෝ වෙලා තබා ගන්න බෑ. අත දවනවා. මහරජ මේ දෙකම දවනවා කියනවා. ඒ නිසා මිනිසුගේ ජීවිතයේ සතුටක් මිනිසු උම්මාදේ කරාගෙන යන දුකත් උම්මාදේ කරාගෙන යන වින්දනීය සතුට යම්කිසි භයානකත්වයක් තියෙනවා. අපේ බාලසූරිය මහත්තුමා මතක් කළා වගේ නිසා අපේ ආධ්‍යාත්මය තුළ තවදුරටත් අපි සෙවිය යුතුයි නිරාමිස සතුට. බුදුදහමේ පෙන්වන මේ නිරාමිස සතුට අගයන කෙනෙක් සොයාගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ.
මා කැමති බාලසූරිය මහත්මයාට දැනගන්න ස්වාමීන් වහන්සේට පොදුවේ යොමු කරලා දැන් නිරාමිස සතුට සොයා ගැනීම වැදගත්කම තේරුම් ගන්න අතරතුරම එයින් අපි අදහස් කරනවාද කෙනෙක් ප්‍රීතියට පත් වෙන වැඩකටයුතු වල යෙදෙන්න එපා. එහෙම නැතිනම් ප්‍රීතිය සෙවීම සහ මුලින්ම නවත්තලා දාන්න. එහෙම නැතිනම් ජීවිතයේ ඉලක්ක අරමුණු තබාගෙන ඉදිරියට ගමන් කිරීම කරන්න එපා. නිරාමිස සතුට හොයාගැනීමේ ගමන යනවායි කියන එකකින් අදහස් කරන්නේ අනිත් සියලු දේ වැළකීමද කියන කාරණේ මම ඔබට මේ වෙලාවේ මතු කරන්න කැමතියි.
එහෙමනම් හිතුවත් ජීවිතය හරි නොම ගැන. ඒ කියන්නේ ප්‍රීතිය මට තහනම්. මට රස විඳීම තහනම්. මට විනෝදය තහනම් කියලා තමන් යම් සිවුවේ සමහර ආගම්වල වෘත ධාරී ඉන්නවා. රස දෙයක් කන්නේ නැහැ. මේ එහෙම තියෙනවා. නෑ අපි එහෙම කියන්නේ නෑ. විනෝදය අවශ්‍යයි, ප්‍රීතිය අවශ්‍යයි, සැපය අවශ්‍යයි ඒ වෙලාවට ඒ සීමා තුල. මේ සතුට කියන එක මම කිව්වේ එකක්වත් නෙවෙයි. ප්‍රීතියවත්, සැපයවත්, සැපෙන් ලබන වින්දනයක් නෙවෙයි සතුට කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ උත්සාහ කරේ මේ සතුට කියන්නේ මනසින් ගොඩනගා ගන්නා ලද මනෝ සංස්කාරයක් කියලා. නෑ සතුට මනෝ සංස්කාරයක් නෙවෙයි. මනසින් ගොඩනගන දෙයක් නෙවෙයි සතුට. සතුට අපි උපතින් එන ඉබේ එන ස්වභාවික දෙයක්. දැන් මනෝ සංස්කාරයක් ස්වභාවික නැහැ නේද? ප්‍රීතිය මේ මනෝ සංස්කාරයක්. සතුට මනෝ සංස්කාරයක් නෙවෙයි. දැන් අපි කියමු අර මම කිව්ව උදෑසන ඔබ නිස්කලංකව ඇවිදගෙන යනවා. ඔබ තුළ ඇති වෙන සතුටක්. හරිද? ඒක ඔබ කාලයක් තිස්සේ මනසෙන් හිතලා ගොඩනගා ගත්ත දෙයක් නෙවෙයි. ඒක ඉබේ ඇති වෙන දෙයක්. ස්වභාවිකව ඉබේ ඇති වෙන දේවල් මනෝ සංස්කාර නෙවෙයි. හරිද? එතකොට දැන් මෙතන මේ කාරණේ හොඳට පැහැදිලි කරන ලස්සන මෙතනක් තියෙන මේ බුදුදහමේ කියනවා මේ කෝසල සංයුක්ත කියලා මේ නිකම්මේ සූත්‍ර වෙලක් තියෙනවා. ඒකේ තියෙන අර බිම්බිසාර රජුරෝ දිනපතා උදෑසන බුදුන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේ සමග කරපු සාකච්ඡා කරලා තියෙනවා. දැන් එක සාකච්ඡාවකදී මේ අපි සතුට කියන දේ හොඳ පැහැදිලි වීමක් එතන තියෙනවා. ඔන්න දවසක් බිම්බිසාර රජුරෝ උදෑසන බුදුන් වහන්සේ හමුවෙන්න ආවම බුදුන් වහන්සේ කියනවා මහරජ ඔබගේ මුහුණේ නිදි පරපු ගතියක් තියෙනවා. ඔබගේ මුහුණ මේ වෙනද වගේ නෙවෙයි නිකන් අවුල් වෙච්ච බව පේනවා. ඔබ මොකද ඊයේ රාත්‍රියේ ඔබට මකර ප්‍රශ්නයක් තිබුණාද කියලා. එතකොට බිම්බිසාර රජුරෝ හිනාවල කියනවා නැහැ ස්වාමීන් වහන්සේ මම ඊයේ රාත්‍රියේ පහන්වන තුරුම අන්තපුර ස්ත්‍රී සමග විනෝද වුණා. ඒ තේහෙට්ටුව තාම තියෙනවා. උදාහරණ අහනවා තම වටින ප්‍රශ්නයක්. මහරජා මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපි මෙහෙම හිතමු. එක්තරා රාත්‍රියක ඔබ සිරියහන් ගැබට යනවා නිදා ගන්න. හුදකලාවයි. නිශ්ශබ්දයි. සඳ පායලා සඳ එළිය කවුළු අතරින් ඔබේ යහන් ගැබට වැටෙනවා. හරිම නිහඬයි පරිසරය. ඒක රාත්‍රියක්. ඔබේ ඒ නිහඬ පරිසරයේ හොඳට නිදාගන්න. ඊළඟ රාත්‍රිය දැන් ඔබ කිව්වා වගේ එළි වෙනතුරු ඔබ අන්තපුරේෂ්ඨී සමග විනෝද වෙනවා, කනවා, බොනවා, සතුට වෙනවා. දැන් මේ දෙකෙන් ඇත්තටම ඔබට වඩා හොඳ වඩා ඔබ තුල ඔබට හිත කර කොයි එකද? එතකොට බිම්බිසාර රජු කියනවා අර සඳ පහන් රැයි නිහඬව සාන්තව යහන් ගැවට වෙලා නිදාගන්න එක තමයි නියම සුවය. දැන් මේකෙන් පේනවා මේ කාලා බීලා විනෝද වෙන එක නෙවෙයි සතුට කියන්නේ. සතුට කියන්නේ මේ සිතෙන් ගොඩනගාගත්ත තත්ත්වයකුත් නෙවෙයි. ජීවිතේ තියෙනවා එහෙම දෙයක්. ඒක මේ අපි හදපු දෙයක් නෙවෙයි. අපි කරලා තියෙන එක වහා ගැනීම. ඉතින් ඒක වහගෙන අපි ඊට පස්සේ ඉතින් හිතන වින්දනේම් පුළුවන්, බීලා පුළුවන්, මේකව කරලා පුළුවන්. ඒකකින් මල් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වහලා තියෙන දේ නිරාවරණය කරගත්තාම හරියට වලාකුලෙන් වැහිලා තියෙන හඳ නිරාවරණය වුණාම හඳේ එළිය පොළොවට වැටෙනවා.
ඔබතුමා කියන දේ සාරාංශපරත ඔබතුමා කියන්නේ විනෝද වෙන්න සීමා තුළ විනෝද වීම හෝ වෙනත් දේවල් කිරීමේ වැරදක් නැහැ කියන එක. නමුත් වඩා වටිනා ජීවිතයේ අපට ස්වභාවිකවම මතුවෙන සතුට කියන එක හඳුනා ගැනීම එය පරිදුරටත් අපතුල ජීවිතය තුළ පවත්වාගෙන යන්න වෙනවා. මචන් අපි හොඳ ස්ථානයකට ආව විරාමයක් ලබා ගන්න. අපි කෙටි විරාමයක් ලබා ගත්තට පස්සේ පුළුවන් මේ සතුට මතු කර ගැනීම පිළිබඳව ප්‍රීතිය නොබට කියන සතුට අපි ජීවිත උදා කර ගැනීම පිළිබඳව ඉස්සරහට කතා කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. මෙත්කිර පාමුල හමු වී අපි අද කතා කරන්නේ සතුට පිළිබඳව. කෙටි විරාමයක් ලබා ගන්න පෙර අපි සතුට පිළිබඳව කතා කරද්දී අපිට පැහැදිලි වුණේ සමහරලාට සතුට කියලා අපි වැරදිට වටහාගෙන ඉන්න දේවල් කීපයක් තියෙන පුළුවන් කියලා. විනෝදය, ප්‍රීතිය ආදී වශයෙන් සමහරලාට ඒක ආමිෂ සතුටක් කියලා හඳුනා ගන්නෙත් ඒ දෙයම වෙන්න පුළුවන්. ඉතින් ගෞරවනීය සම්මානස මට හිතුණා දැන් මෙහෙම දෙයක් කර යමු වෙන දැන්. ඇත්තටම මිනිස්සු අපි කවුරුත් ප්‍රීතිය විනෝදය හොයන්නේ සතුට විවර කර ගැනීමට තියෙන අදක්ෂතාවය නිසා වෙන්න පුළුවන්. අපි හිතමු අදක්ෂතාවයක් තියෙන නිසා ස්වභාවිකව පවතින සතුටට මතු වෙන්නට ඉඩ හැරීම ලේසි ක්‍රමයක් නිසා අපි ක්‍රීඩා කරලා නැතිනම් සමහර අය සුරා පානය කරලා සමහර අය වෙන වෙන දේවල් කරලා වෙන ක්‍රම වලින් ප්‍රීතිය වගේ දේවල් හොයනවා වෙන පුළුවන්. ඉතින් මේ අදක්ෂතාවය නැතිනම් සතුට විවර වෙන ඉඳ තිබීමේ තියෙද්දී නොකර ගැනීම පිළිබඳව අපි වඩා කුසලතා පැත්තෙන් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා.
ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ 15වීම ලොවට සිද්ධ වෙන්නෙම නිවන කියන සැනසීම කියන එක මුල් කරගෙන පදනම් කරගෙන නිවන සැනසෙල්ල සතුට සොයා ගන්නටත් ලොකු විශයක් ඒ තුලට ඉගෙන ගත යුතුයි. එසේ නැතුව අපේ ජීවිතේ සාර්ථකත්වයට සතුටට වාජනය කරගන්නපත් කරගන්න පුළුවන් කමක් නැහැ. ලෞකික වශයෙන් සාමාන්‍ය ජීවිතයක මිනිසෙකු විසින් ලැබිය යුතු සතුට මේ සිද්ධාර්ථ ගෞතමයන්ට තිබුණනේ. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ එච්චර සාමාන්‍ය ලෝකයේ මිනිසෙකු පූර්ණත්වයට පත් කරන සම්මුති සියල්ල තිබියදී තව දුකක් කොහොමද යාට පැන නැගේ කියලා. ඉතින් අද ලෞකික ලෝකයේ පසුපස හඹාගෙන යන සියලු දෙනාටම හොඳ උපදේශයක් ලබා දෙනවා සිද්ධාර්ථ ඒ චරිතය. ලෞකික ලෝකයේ රජ කුමාරයෙක් ළඟවත් සතුට සහ සැනසෙල්ල නැත කියන එක. ගොඩාක් දෙනෙක් කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා මේ සැප අත්හැරලා වනගත වුණා කියලා. මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට අද දේශනා කරන්නේ දුක අත්හැරලා වනගත වුණා කියලා. මොකද හේතුව ගොඩාක් දෙනෙක් හිතනවා මේ රජ මාලිගාවේ රාජපුත්‍රයෙක් වුණාම සැප ඇති කියලා. අර මතක් කළා වගේ බාලසූරිය මැතිතුමා කුමක්ද සැප? ඉද කලාවේ හඳ පායන වනපතියේ තියෙන සුවයද වැඩි කියලා වුවාම ඒ සුවය තමයි වැඩි කිව්වා. එහෙමනම් සැප හොයාගෙන ගියේ ඒ සැප හොයාගෙන ගිහිල්ලා නිත්තාවටම තමන්ගේ ජීවිතයේ දුකක් ඇති නොවන විදියටම සැපයක් හොයා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වෙලා තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සොයා ගත්තේ ලෝකෙටම ප්‍රශ්නාර්ථයක් බවට පත් තිබුණු කාරණේ. ලෝකෙම ප්‍රශ්නාර්ථයක් කරගෙන තිබුණා සියලු ප්‍රශ්නවලට මූල සාධකය මමත්වයයි කියලා. නමුත් එය විසඳුමක් සාගත තිබුණේ නැහැ එයට. ඒ නිසාම බොහෝ දෙනෙක් නොයෙකුත් මිත්‍යා ක්‍රියාකාරකම් වල යෙදී සිටියා. සිද්ධාර්ථ ගෞතමයන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. නමුත් අවසානයේ පටිසෝත ගාමී ප්‍රතිපදාව තුළින් ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රයන් තුළ සැඟවුණු මනෝභාවය අතික්‍රමණය කිරීමට සමත් වෙනවා. ඒ සමත් වීම තුළ තමයි නිත්‍යාවට ප්‍රතිඵලයක් සොයාගන්නේ. එහෙම නැතුව මේ ලෝකයට සංකල්පයක් දීලා මේක මෙහෙමයි අපි මේක මෙහෙම බාරගමු මෙහෙම බාරගත්තාම මෙහෙම දැනේ කියලා එහෙම අපේ මනසට අපි රැවටීමක් ළඟා කරලා දීලා අපිට බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඇත්තෙන්ම දුක දැනෙනවා නම් ඒක දුක දැනෙනවා. ඒ නිසා නොදැනෙන මට්ටමට තමන්ගේ සිත පරිවර්තනය කිරීමෙහිලා කටයුතු කිරීම. ගොඩාක් දෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මේ ලෝකය තුළම ධනාත්මක හෝ ඍණාත්මක හෝ අතහැරීමෙන් හෝ ළඟා කර ගැනීමෙන් සතුට ඇති කියලා. මා විශ්වාස කරන්නේ ළඟා කර ගැනීමෙන් හෝ අතහැරීමෙන් සතුට සොයාගන්න බෑ. ප්‍රඥාව උදා කර ගැනීමෙන් ධර්ම අවබෝධය කර ගැනීමෙන් සතුට ළඟා කර ගන්න පුළුවන් කියන එක. යම් කිසි දෙයක් ඒක එහා ඉදමෙ තිබුණත් මෙහා ඉදමෙ තිබුණත් ඒවා අනුගමනය කරන්නේ මිනිස්යන්ගේ කැමැත්ත නෙවෙයි. ඒවා අනුගමනය කරන්නේ ලෝකයේ සියල්ල ලෝකයේ ස්වභාවය ලෝක ධර්මතාවය. ගසක් ඒ ගස මේ ඉදමෙ තිබුණත් එහා ඉදමෙ තිබුණත් ඒක ලෝක ධර්මතාවයට අයිති දෙයක්. යම්කිසි යකඩ වලින් සාධන දෙයක් රතයක් තිබුණත් ඒක ලෝක ධර්මතාවයේ දෙයක්. බුදු මානෝභාවයක් පමණයි මිනිසයා තුළ පවතින්නේ. මේ සතුට කියන එක අපි දැකලා තියෙනා එච්චර දීපල වත්පෝසත්තම් නැති ජීවිතවලක් තියෙනවා. බොහෝ දීපල වස්තු වත්පෝසකම් තියෙන ජීවිතවලක් තියෙනවා. ඒක තියෙන්නේ ඇත්ත නැන නුවණ ගුණ ධර්ම දිනු කරගත්ත තරමට. විශේෂයෙන් කුසලය විශේෂයෙන් පින බොහෝ වෙලාවට අන් අයගේ දුකට අකමැති ජීවිත තියෙනවා. ඒ ඇත්තන්ටම තමයි ජීවිතේ සතුට හිමි. සතුට ලබන්නත් Taman සුදුස්සෙකු බවට පත් වෙන්න ඕන. හැකියාව ලබන්නට සුදුසෙක් වෙනවා වගේම සතුටින් ජීවත් වීමට ඔබ සුදුසෙක් විය යුතුයි.
මෙතනදී වාසිය මහත්මේ සතුට ලබන්නට තියෙන සුදුසුකම් ගැන කතාව අපිට ඉදිරියට යන පාරක් කියාවි. දැන් අපි හිතමු ප්‍රීතිය ලබන්න සුදුසුකම් ගන්න විවිධ දේවල් තියෙනවා. සමනාන්සිය අපිට මතක සතුට ලබන්න ඔබ සුදුසෙක් වෙන්න ඕන කියලා. සතුට ලබන්න අපි සුදුසෙක් වෙන්නේ කොහොමද?
මටත් ඒක ප්‍රශ්නයක්. දැන් ළමයි හරි සතුටින් ඉන්නේ නේද? ලදරුවා දිසිට ළමයා දක්වා නිරන්තර සතුට. එතකොට තරුණ වියට එනකොට ඒ එක්තරා ප්‍රමාණයකට සතුට තියෙනවා. ඊට පස්සේ ටික ටික මේක නැති වෙනවා. දැන් මේ වහන්සේ සුදුසුකම් මොකද්ද කියලානේ
කොහොමද මේ සුදුසු එළිබල්බට මේක අර ප්‍රස්තාරයක් යනිනකොට මේ තියෙනවත් සු ප්‍රමාණයට සම්බන්ධ නැහැ. නැතිනම් තනතුරු නම්බුනාම් වල ප්‍රමාණයට සම්බන්ධ නැහැ.
ඔව්. ඔය දෙක මෙහෙම උපාවකින් බලතෙක් දැන් මැණිකක් දිලිසෙනවා. ඒ දිලිසීම ඒ කාන්තිය මැණික තුලම තියෙනවා. ඒ වර්ණය. හරි. එතකොට මේ අපිට අහන්න බෑ මැනිකගෙන් ඔයාලට මෙහෙම රතු පාට වෙන්න ඔයාගේ සුදුසුකම් මොකක්ද කියලා. ඒක හැකේමයි. නමුත් ඔන්න මොකද වෙන්නේ මේ මැනිකට දූවිලි වැටිලා වැටිලා මේක අවපහැරලා සම්පූර්ණ දිස්නේ නැති. ඒ වැහිච්ච කොටස තමයි අපේ කියන්නේ මානස කියලා. ඒතර ළමයා උපදිනකොට ඒ කුඩා කාලේ මානස කියන දේ වැහුන්නේ නැහැ. එකස ස්වභාවිකව මැනික දිලිසෙනවා කියලා මෙයාතුළු ප්‍රීතියනේ සතුට පහළ වෙනවා. පස්සේ මේ ලෝකයේ තියෙන දේවල් එකතු වීමත් එක්ක මොකද උනේ මේක ආවරණය වෙලා ඒක දුර්වර්ණ වෙනවා. දැන් දුර්වර්ණ වුණාම නැවත ඒ කාන්තිය මතු කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ වැහුණදී ඒ ආවරණය අයින් කරන්න. එතකොට සතුට සොයා ගැනීමේ සුදුසුකම තමයි මනස කියන දේ ආවරණය නැති කර ගැනීම. මනස හීන් කර ගැනීම, මනස පිරිසිදු කර ගැනීම. ඒක තමයි සුදුසුකම.
එතකොට අපි අර ඒ මනස පිරිසිදු කර ගැනීමෙන් ඒ ආවරණ ඉවත් කර ගැනීමෙන් සුදුසුකමයි ස්වභාවිකත්වයයි අතර තියෙන සම්බන්ධතාවය මත කරගත්තොත් දැන් මොකද අර බිබිසාර රජුගේ කතාවේදී ඒ වගේම ස්වාමීන් වහන්සේ කියලත් එක මතක් කරා. දැන් ඊතර මේ අර සඳපහන් රැයක මේ විදිහට සිසුනකටගේ ස්වභාවික බවත් එක්ක පවතින සතුටක් ගැන එක පැත්තකින් ඔබ වහන්සේ ඔබතුමා කියනවා. අනිත් පැත්තෙන් මේ මනස ආවරණය අයින් කරාම යලිමත් වීමෙන් තමයි සතුට තියෙන කියන කාරණයක් තියෙනවා. ඒතර මේ ආවරණය අයින් කරනවා කියන්නේ ස්වභාවික තත්ත්වයටපත් වීමද වඩා අපි ස්වභාවික කෙනෙක් වීමෙන්ද මේ කියන දේ ඉන්නේ නැතිනම් මේ සම්බන්ධතාවය ගැන මට වැඩිපුර කතා කරන්න ඕනේ.
ඔව්.
ඔබ වහන්සේට තෝරන ආරම්භ කරන්න.
දැන් මෙතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. දැන් අපි වචන තියෙනවා. නිරාමිෂ සතුට, ලෝක උත්තර සතුට. දැන් ওই වචන අපි දාගත්තොත් මේක බොහොම දුර තියෙන දෙයක් හැටියට අපිට පේනවා. මේවත් මේ එහෙම දැන් කෙනෙක් කියන්නේ ওই වචන දැනගත්තා එහෙම මේ සතුට කියන එක ලැබෙන්නේ නැහැ. මේවට බොහොම මේ පරම මේ පාරමී පුරලා කියලා. ඒ නිසා මේ ඒ වචන දැමීම නිසා බයක් ඇති වෙනවා. ඒක දුරස්ථයි කියලා හිතනවා. නමුත් සතුට අපි සතුට කියන්නේ අර ප්‍රීතිය විනෝදේ නෙවෙයිනේ. අර කොසල් රජුන්ට ඇති වුණා වගේ හිත නිවිච්ච වෙලාවක. සිතේ මේ ක්ලේශ වැඩ නොකරන වෙලාවේ, හිත සංසිඳිලා තියෙන වෙලාවේ දැනෙන ස්වභාවයටයි සතුට කියන්නේ. ඒක මේ ළඟම තියෙනවා. ඒක මේ හොයාගෙන මේ තවුස්දම් පුරන්න එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය එකම දේ මේ තිරපටලය අයින් කර ගැනීම. දැන් යම් වෙලාවක මට තේරෙනවා මගේ මනසයි මගේ සතුට වසන්නේ කියලා. ඉතින් මනස කියන දේ නිෂ්ඵලතාව දැකීමත් එක්කම මනස අතහැරියා. අන්න එතකොට අර සතුට අපි පාත්
වෙනවා. අසමත් අපිට උදාහරණ උදව් කරන්න TypeError. දැන් ඔබතුමා කියන දේ අපි තේරුම් ගන්න වඩා පහසේ පුංචි උදාහරණ නිදර්ශන වලට ගියොත්. සමින් මහන්සිය වාස සම්බන්ධ වෙන ගොඩක් මේ.
ඔව්. දැන් ළමයාගේ උදාහරණ තමයි මම ගන්න. ළමයා සතුට වෙන්නේ මොකක්වත් කරන්නේ නැහැ. ඉමේම සතුට තියෙන. එතකොට මේ ඉබේම හැමදාම හැම වෙලම වෙලේම තියෙන දේ වැහිලා තියෙන එකයි අපි පිළිබඳ කේද වාචකය. දැන් මේමයි දැන් සතුට කිව්වහම ඒක දැනෙන විවිධ මට්ටම් තියෙනවා. දැන් ඉතා දැන් අන්තිම ලෞකික මිනිහටත් ඉඳලා හිටලා සතුට දැනෙන වෙලාවල් තියෙනවා. දැන් ඔය සිටේ තියෙන බර අයින් කළ දැන් ස්වාමීන් වහන්සේ වගේ මේ උතුම් කෙනෙකුට වැඩියෙන් සතුට දැනෙන. මොකද මේ ලෝකේ තියෙන මඩ ගාගෙන නැහැ. එතකොට මේ ලෝකයේ විසින් අපට ගාලා තියෙන මඩ, අපට තවරලා තියෙන කෙලෙස් මේවා පිරිසිදු කරගන්න. මේකට කියනවා මේ මනස පිරිසිදු කරගන්න. මනස පිරිසිදු වෙන තරමට අර ස්වභාවික වූ සතුට දැනෙනවා. දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා කිසි. දැන් මේ සතුට දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් ඔබ සතුටෙන් ඉන්නේ කියලා ඇයි මං අවංක උත්තර දෙන්න ඕනේ. මට පේනවා කොච්චර මම සතුටෙන් ඉන්නවද කියලා. දැන් මට පේන්නේ නැත්තම් මම ඇත්තට සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ මම රැකියාව කරන්නේ සතුටෙන් නෙවෙයි. මගේ පෞල් ජීවිතය තුල සතුට නැහැ. පුද්ගලයෙක් හැටියට මට නොයෙක් දේවල් කල්පනා වෙනවා, සතුට නැහැ. ඒයින් පෙන්නුම් කරන්නේ මගේ ජීවිතය වැරදි පැත්තටයි යන්නේ. සතුටෙන් පිරෙන්න පිරෙන්න ඒක දර්ශකයක් වෙනවා ඔබ ජීවත් වෙන හැටි හරිය. ඒ කියන්නේ සතුට තමයි නිවරදිව කෙනෙක් ජීවත් වෙනවාද කියලා බලා ගන්න පුළුවන් දර්ශකය. මේ කාරණේ මේ උදාහරණයක් කිව්වොත් මාලිමා යන්ත්‍රය වගේ. අපි කියමු කෙනෙකුට උතුරට යන්න ඕනේ. හ්ම්. එතකොට මාලිමා යන්ත්‍රය පෙන්වන උතුර. එතකොට අපි ජීවිතේ ඒ පැත්තට හැරි අවසානයේ උතුරට යනවා. එතකොට සතුට කියන දේ සොයාගෙන ඒ පැත්තට දැන් ඩිංගක් දැනෙන දේ තව දැනෙන විදිහට ඒක සොයාගෙන සොයාගෙන යනකොට අන්තිමේදී සතුටක් හම් වෙනවා, ජීවිතයත් සම්පූර්ණ සාර්ථකයි.
කැමති ඒ ප්‍රශ්නෙට ඔබ වහන්සේගේ පිළිතුර සොයන්න.
සතුට සොයා ගැනීම සඳහා ධර්මයේ මංගල කරුණු කියලා දේශනා කරේ තේ දේවා යහපත් වූ ජීවිතයේ යහපත කියන එක උදා කර ගැනීමට අනුගමනය කළ යුතු කාරණා ටික. මා විශ්වාස කරනවා ඔබට ගොඩාක් හොඳ සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙන්නට තියෙන මාර්ගෝපදේශයේ මේ මහා මංගල සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. මේ මහා මංගල සූත්‍රයට අනුව රටක් පාලනය වෙනව නම් රටක හොඳ කළමනාකාරීත්වයක් තියෙන, ජීවිතයක් පාලනය වෙනව නම් ජීවිතේත් හොඳ කළමනාකාරීත්වයක් තියෙන, ප්‍රීතිමත් සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ දුක් විඳින කෙනෙක් නම් ඔබ ඉක්මනට මහා මංගල සූත්‍රය අරගෙන ඒ කරුණ වලින් කීයක් ඔබේ ජීවිතයේ සාර්ථකව මේ වෙන විට ක්‍රියාත්මක වෙනවද, ඒ වගේම අඩුපාඩුකම් සහිතව පවතිනවද කියලා සොයා බලන්න ඕනේ. සොයා බලලා අඩුපාඩුකම් පවතින දේවල් නිරවුල් කර ගැනීම සඳහා ඔබ මහන්සි වෙන්න ඕනේ. දැන් කාලේන ධම්ම ශ්‍රවණන් කියන එක ඔබට අඩු නම් ඔබ ධර්ම ශ්‍රවණය කරන්නට පුරුදු වෙන්න ඕනේ. දැන් අද අපි පැවිදි ජීවිතයේ දක්වාම ආධ්‍යාත්මික සුවයක් සාගෙන ආවේ මුලින්ම ටීවී දර්ශන වලින් අපිට පේන මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්. අපේ ගරු නායක ස්වාමීන් වහන්සේලා කරන අපූර්ව දේශනා ප්‍රකාශන දැකලා තමයි අපිට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ජීවිතේ මොනතරම් ධර්මානුකූලව කරගත යුතුද, ඒ මොනතරම් සාර්ථකත්වයක් අපිට ළඟා කරගන්න පුළුවන්ද කියන එක. හැම කෙනෙක්ම ජීවිතයේ සතුට වින්දනීය බවට පත් කරගන්න ඕන. යහපත් සතුටක්, ඒ කියන්නේ ධාර්මික සතුට. අධාර්මික සතුටක් තියෙනවා, පාපයෙන් සතුටක් තියෙනවා. දවසක් පාසලක ළමෙක් පොඩි වැරද්දක් කරන ගුරුවරු ඒකට දඬුවම් කරනවා. මොකද කරන්නේ මේ extra සත්‍ය අරගෙන යමක අමුණනවා පණ පිටි. ඉතින් ගුරුවරු දඬුවම් කරනවා ඇයි එහෙම කරන්නේ කියලා. වැඩි අපි හුවා දක්වලා එහෙම කියන්න හොඳ නෑ, වැරද්දක්. එහෙම වුණොත් ඒක තව කෙනෙක් බලාගෙන ඉඳලා අනුකරණය කරනවා. ඒ නිසා තමයි මේ සතුන්ගේ නම්වත් අපි කියන්නේ නැත්තේ. කොහොමද දෙක කරේ කියලා කියන්නේ නැත්තේ. ඒකයි මුකට වරද පුවා දක්වීමෙන් වරදට පෙළඹෙන ස්වභාවය තියෙනවා. ඉතින් දනුවන් කරනකොට අහනවා ළමයි ඔයාටත් ඔය වගේ දෙයක් කවුරු හරි කළොත් කමක් නැද්ද කියලා. ඒ ළමයා කියනවා කමක් නැහැ කියලා කියනවා. මොකද ඔහු ඊටාම සතුටක් එකකින් ලබනවා කියලා කියනවා.
වින්දනයක්
ලබනවා. එයාගේ කැමැත්ත. ඊට පස්සේ ගුරුවරුන්ගේ ඒ විදියට ඇසුවත් දඬුවම් කළත් අහන්නේ නැහැ. අවසානයේ පැමිණියාම මේ ගුරුවරු මම ඒ ගුරුවරුන්ගෙන් අසපු ප්‍රශ්නේ තමයි ඒ ළමයාගේ බඩ මේ වෙනකොට කපලා තියනවද? එගේ ශල්‍ය කර්ම එහෙම කරලා තියනවද කියලා. එතකොට මතක් කරනවා සාහිල් වහන්සේ මේ වෙනකොට තුන් පාරක් කපලා තියෙන ළමයාගේ බඩ විවිධ ශල්‍ය කර්ම කීපයකට කියලා. මම කිව්වා ඒක තමයි කර්ම විපාකේ කියන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒක තමගේ ජීවිතයේ සතුට නැති කරන දෙයක් කළොත් ඒ හා සමානම දෙයක් තමන්ට ලැබිලා කර්ම විපාක කියන දේ තමා පසුපස හඹාගෙන ඇවිල්ලා තමන්ට යම්කිසි පීඩාවක් ඇති කරනවාමයි. ඒ නිසා හොඳ විපාක ලබා දෙන තමන්ට මේ මොහොතේ සතුට පමණක් නෙමේ පසුවත් සිහිපත් කරලා සතුටින් ජීවත් වෙන හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. කල්පනා කළාමත් හිතේ වඩ වඩා ප්‍රීතිය, සතුට, ප්‍රමෝදය නැగి නැగి එන දෙයක්ම කරන්නට ඔන්න රහස සතුට රඳවා ගන්න. ඒ නිසා මගේ හිත සතුට කරගන්න පුළුවන් දෙයක් මට අද කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න වැඩි දෙයක් නෙමේ. වයසක කෙනෙකුට බස් එකට බෑග් මල්ල ඔසවලා දීම, එහෙම නැත්නම් අත්වාරුවක් ලබා දීම බස් එකෙන් බිමට බහින්න මම ලොකු උදව්වක් කළේ. සත්වයේ ආහාර නැතුව හිටියොත් ඒ සතාට ආහාර ටිකක් දෙන්න, පාරේ කෙසෙල් ලෙල්ලක් තිබුණොත් මේක අරගෙන බාලදියකට දාලා තව කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා කරන්න, එහෙම නැත්නම් රෝගාබාධයක්කින් වළක්වන්නේ. පාරමැද තිබුණු ගල් ගෙඩියක් අපිට පාරට බැහැලා ඒක අයින් කිරීමෙන් සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ ධාර්මික සතුට තව සතුටක් තියෙනවා. ඒකම අනිත් පැත්ත කරනවා. අපිට මේ වරද කිසි වෙලාවක හුවා දැක්වීම නැහැ කියන නිසා වරද කියන්නට හොඳ නැහැ. මොකද වරද අනුකරණය කරන ස්වභාවයක් ඇති වෙන කෙනෙකුගේ චිත්ත රූප මැවීමේ. දැන් මේ රටේ යම් කිසි රේල් පාරට බෙල්ල තියෙන කතාවක් මාධ්‍ය නාලිකාවල ප්‍රචාරය වුණාම නිවුස් එකක් දිගටම කට්ටිය බෙල්ල තියන්න පටන් ගන්නවා. ඒක හරි ප්‍රශ්නයක්. විවිධ මෙරල්ලක් යන්න පටන් ගන්නවා. මොකද එවැනිම ක්‍රියාවලියකට තව පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ සතුට රැක ගැනීම සඳහා දෙතිස් කතාවෙන් වැළකී දස කතාවන් වල යෙදෙන ජීවිතයක්, ධාර්මික ජීවිතයක් අපි පුරුදු පුහුණු කරගන්න
ඕනේ. ඔබ වහන්සේ මට ඉතා වටිනා අදහසක් අපට පළ කරලා අර මහා මංගල සූත්‍රය තුලින් හොයාගන්න පුළුවන් ඔබ සතුට වෙනුවෙන් කරන්න ඕන දේවල් කියලා. මම හිතන්නේ බෞද්ධ සමාජයේ කවුරුත් විවිධ එක් එක් මට්ටම්වලින් මංගල සූත්‍රය පොඩ්ඩක් හරි දන්නවා. මම හිතා වටී කියලා උදාහරණයක් ගත්තොත් සුදාන අපි ගත්තොත් පූජාච පූජනීය පිළියුක්තම් කිව්වහම සතුට එන්නේ කොහොමද? අපි
මට කියන්න පුළුවන් දැන් කාලයක් සිටියාම දැන් මම පැවිදි භික්ෂුවක්, දෙමව්පියන්ගෙන් දුරස්ව නිවාසය කරන්නේ. කාලයක් සිටියාම මට හිතෙනවා මගේ දෙමව්පියන්ව මම බලන්න යන්න ඕන, ඒගොල්ලන්ගේ සැප දුක බලන්න ඕනේ කියලා හිතනවා. ඉතින් ගිහිල්ලා ඒ කටයුතු කරලා ආවහම ඔන්න වික්ෂුන් වහන්සේ කෙනෙක් හැදීරත් මට සතුට ලැබුණා. මම හිතන්නේ අපේ මහත්යට බොහෝ දුරස්ව ඉන්න අයට ඔය අත්දැකීම ලැබෙනවා. නැත්තම් ඒත්තන ඒ කාර්යය සිදු වුණේ නැත්තම් හැමතිස්සෙම තැවීමක් තියෙනවා. ඒක අපේ මව්පියන්ගේ ජීවිතවල දැකපු දෙයක් තමයි. අපේ මව එහෙම මට මතකයි, තමන්ට කෑම කන වෙලාවෙ ඉක්කාවක් ආවොත් අම්මා කෑම කාලා දන්නේ ඉන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් හොයලා බලනවා. එහෙම නැත්නම් බලලා ගිහිල්ලා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව තමන්ගේ හිත සුවපත් කරගන්නට අවස්ථාවක් ලැබෙනවා මේ පිළියෙ යුත්තන් පිළියෙම තුළ. දැන් මේ තත්ත්වෙම තියෙන සමහර අයට පන්සලේ හාමුදුරුවෝ අසනීපෙන්ද දන්නේ, උන්වහන්සේට දාන්නේ තියෙනවද දන්නේ නැහැ කියලා හොයලා බලනවා.
ගුරුවරයාගෙන
හොයලා බලනවා. ගුරුවරයා අසනීපෙන්ද ඉන්නේ, දැන් සනීපයිද, දැන් කොහොමද කියලා හොයලා බලනවා. මම හිතන්නේ අපිට මේ පිළියෙත්තන් පිළීම විශාල හිතේ සතුටක් ඇති කරගන්න තියෙන හොඳම මාර්ගයක්. ඒ වගේම තමයි හැබැයි පිළියෙත්තන්ට ගැරීම විශාල දුක් කන්දරා පසුපසේන උඩු සුලකට දාපු වැලි වගේ ඇඟට වැදිලා දුකටපත් කරන කාරණයක් වෙනවා.
පසු මත මම ළඟදී YouTube එක බලනකොට මේ තියෙන වීඩියෝ එකක් ඇයි අපි නිතර අසතුටු කියන්නේ බටහිර ජාතිකයේ ලස්සන කතාවක්. ඒකේ වුණ සාරාංශය තියෙන දැන් ඒක එක හේතුවක් අපි බලාපොරොත්තුව යථාර්ථවාදී නොවන විදිහට දමා ගැනීම කියලා. පුංචි උදාහරණයක් දැන් හිතුවා කියනවා මේ බටහිර ජාතිකය දැන් තාජ්මහල් කියලා කිව්වහම ඔන්න පින්තූර ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා අපි ඔක්කොම බලලා තමයි තාජ්මහල්ට යන්නේ. ඒත් ඉන්ටර්නෙට් එකේ තියෙන පින්තූර තියෙන බොහොම පිළිවෙලට ලස්සන තියෙන තාජ්මහල්. යාම මිනිස්සු පිළිච්ච ඇඟිල්ලක් ගහන ඉඩකඩ සමානල අතිශය අමාරු රින්ගන් තියෙන තාජ්මහල් තමයි දකින්නේ. නෑ මේ මිනිස්සු ගැවෙන්නේ. ඒකට ආවෙක බලාපොරොත්තුවකින් දැන් තියෙන පෙන පින්තූර කොන්න අසතොට. ඒ වගේ ලස්සන උදාහරණ කීපයක් එත පාවිච්චි කරන හැම තිස්සෙම අපි මේ සතුටත් එක්ක සම්බන්ධ වෙනවා කියන අදහස මේ ඔළුවේ මොකක් හරි දෙයක් පිළිබඳව අවස්ථාවක් පිළිබඳව යමක් පිළිබඳව අපි දාගන්න බලාපොරොත්තු සහ යථා ලෝකයේ තියෙන සිද්ධියත් එක්ක තියෙන වෙනස් පරතරය. කොයිස් මේ බලාපොරොත්තු සහ සතුට ගැන පොඩ්ඩක් කතා කරමු.
ඔව්. දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ ඔකට මම කියන්නේ අභිලාෂය කියලා. දැන් අපි කියමු මේ දැන් තාජ්මහල් බලන්න යනවා කියලා. එතකොට අපි අභිලාෂයක් ලැබෙනවා ලස්සන එකක් හරිම හොඳයි උයන් තියෙනවා එහෙම චිත්‍රයක් ලැබෙනවා දැන් අපි ඒ අභිලාෂය තුලින් බලනකොට එතන සෙනග ඉන්නවා ഘോഷාව තියෙනවා එතන මහා කාරුණික මේ ගේට් වල නිලධාරීන් ඉන්නවා ඒගොල්ලෝ බෑග් පරීක්ෂා කරන බලනවා සමාජ දොස් කියනවා අපිට හිතාවුල් වෙනවා හිතාවුල් එතනට ගියා සතුට වෙන්න. එතකොට අපිට සතුට අත්විඳින්න බැරි හේතු දෙයක් තමයි අපි තුල ඒ පිළිබඳ තියෙන පූර්ව අභිලාෂය. ඉතින් අපිට දැන් අපි හිතමු දැන් මේ තරුණයන් කියලා තියෙන ආරක්ෂාව කියනකොට හොඳ ලස්සන චිත්‍රයක් ලැබිලා පේනවා කාර්යාලයක මේ අර මේ සීතකරණ මොනවද මේවට කියන්නේ මේ ඒසී කියන හොඳ තම ආරක්ෂාව සමන්ට ලැබුණාම එහෙන මොකක්වත් එතකොට යාට ඇති වෙනවා මේක නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒසම් මේ හරි වැදගත් මෙන්න මේක තේරුම් ගැනීම එකක් තමයි යථාර්ථය තියෙනදී. අනිත් එක හිතෙන් මවාගත්ත තිබිය යුතුයි කියලා හිතන තත්ත්වය. අර හිතෙන් මවාගෙන තිබිය යුතුයි කියන තත්ත්වය නිසා තමයි හැමතිස්සෙම අපට දුක කියන දේ ඇත්තේ. අපිට අර හිතෙන් කිසි දෙයක් මවා ගන්න නැතුව යථාර්ථයේ විතරක් දකින්න පුළුවන් නම් එතන දුකක් කියලා දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ වනේ.
ඒතර බලස්මත් දැන් යථාර්ථය සමග සම්බන්ධ වුණාම අපිට දුක නැති වෙනවා කියන අදහස ගැන අපි කතා කරන අපිට සතුට වැඩි වශයෙන් සතුට ස්වභාවය පවත්වා ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි අදහස් කරනවා දැන් අපේ සංවේදීතාවයන් නැතුව යනවා අපි හිතමු අපි අපේ සමීපතමයකගේ මරණයක්. ඒ වගේ විශේෂ සංවේදී අවස්ථාවකදී දැන් සමාජලට කෙනෙක් හිටන මම සතුටෙන් නම් කිසි දෙයක් ගන්න සතුට හේත නැති කරන කිසි දෙයක් ඇඟට ගන්න නැහැ හිතට ගන්න නැහැ කියලා දැන් අපි මේ කතා කරන්නේ ඒ සතුට එවැනි සතුටක් කියන නෙවෙයි නේද කියන තහවුරුව මම ඔබ වහන්සේගෙන් සවිවාස මත ගන්න කැමතියි.
දැන් ඔක කියනකොට දැන් මෙහෙම තියෙන ධනාත්මක චින්තනය කියලා. දැන් ඔන්න ඒක කියනවා මේ ඍණ චින්තනයෙන් මිදෙන්න ඒ වෙනුවට ධනාත්මක චින්තනය ඇති කරගන්න. එතකොට මේ දැන් මම ධනාත්මක චින්තකයෙක් වගේ ආශ්‍රය කරලා තියෙනවා ඒක කොච්චරක් කියන්නේ ඍණ චින්තනය අයින් කරන්න ධනාත්මක චින්තනය ඇති කරන්න එතකොට ඔබට සතුටින් ඉන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත නෙවෙයි. හරිද? ඍණ චින්තනයක් නොවන ධනාත්මක චින්තනයක් නොවන දෙයක් කියනවා ඒක තමයි යථාර්ථය. යථාර්ථයේ තමයි පදනම අපිට හිතෙන් මවාගෙන ලස්සනට නෑ නෑ දැන් මට මතකයි එක තරුණෙක් ওই පන්තියකට ගිය ධනාත්මක පන්තියකට එයා කිව්වලු මේ මට සභාවකට නැගලා කතා කරන්න අමාරුයි පසුබෑමක් කියලා. ඒතකොට ගුරුවරයා කිව්වලු නෑ මට පුළුවන් පුළුවන් කියලා කියන්නේ කියලා. ඉතින් මේ තරුණයා ඊට පස්සේ මට සභාවක නැගලා කතා කරන්න පුළුවන් පුළුවන් කියලා එහෙම ඉන්න වෙලාව සභාවක් කතා කරන්න සිද්ධ වුණා. එයා කියනවා මට කතා කරගන්න බැරි වුණා, හුස්ම ගන්න බැරි වුණා, ඒක වේගුණන්න පටන් ගත්තා. එතකොට මම හෙව්වා දැන් ඔයා කිව්ව නේද මට පුළුවන් පුළුවන් කියලා. ඒකක්වත් වැඩ කරේ නැහැ සැබෑ අවස්ථාවට.
ඒ වගේම උදාහරණයක් තියෙනවා අපේ මනුස්සරයන් තුනේ. එක්තරා විශාල ව්‍යාපාරික මහත්මයෙක් තාත්තා ව්‍යාපාරික ආයතනයට ගියාම හරි සන්තෝෂයෙන් හරි සැහැල්ලුවෙන් ව්‍යාපාරයේ කටයුත්ත පාලනය කරනවා. ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා තාත්තට ඒ ගමන යන්න බැරුව පුතා යොමු කරනවා පුතාට ගිහිල්ලා ව්‍යාපාරේ බලාගන්න. පුතා කියනවා ස්වාමීනි මේ මම එක දවසයි ගියේ මට හිංගාඩිය දැම්ම මට පුදුම බයක් ඇති ගැනීමක් හටගත්තා ඇයි කියලා මම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ දැන් හිතා ගන්න බැරි කමනේ තියෙන්නේ මම කව දරුවා මෙන්න මෙහෙමයි. තාත්තා මේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ තියෙන හැම මුරිච්චියක්ම ඇණයක්ම දන්නවා. ඈ දොරක ගහලා තියෙන ඇණයක් පවා මේ තාත්තා දන්නවා මේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ. ඔය පුතා ඔය මොකක්වත් දන්නේ නැහැ. මේ කාරණා සිද්ධ වෙන පසුබිම් එකක්වත් දන්නේ නැහැ. ඒ සුදුසුකම් කිසිවක් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසායි ඔයාට බය දැනෙන්නේ. ඔයා ආරම්භ වෙන්න ඉස්සල්ලාම ගේට්ටුව මොර කරන්න සතියක්. එතකොට වාහන ටික ඇතුළත් වෙන ඒවා පිට වෙන ඒවා ඔයා දරගන්න. ඊට පස්සේ තියෙන අනිකුත් කාර්යාලවල ඒ සේවකයාට දවස් කීපයක් විවේක දීලා හරි ඔබේ රාජකාරිය කරලා ඔබ තාත්තගේ කුටියට ගිහිල්ලා වාඩි වෙන්න. එතකොට බයක් නැතුව තාත්තා වගේම ඔබට සතුටෙන් ওই ව්‍යාපාරය කරගන්න පුළුවන් කියලා. ඒ නිසා අතිතුල සුදුසුකම් හැකියාව ශක්තිය අපතුල වර්ධනය කරගත යුතුයි. අපි ඒ දෙයට සතුටින් මුහුණ දීම සඳහා පුදු ආත්ම ශක්තියක් දැනාත්මක චිත්තයක් තිබු පමණින් අපේ බලසූරිය මැතුමා කියපු වගේ ඔකට මුහුණ දෙන්න
යථාර්ථවාදී ලෝකයේ තුලයි නිවින් තමයි.
ඒ කියන්නේ ඉස්ලාම යථාර්ථය පිළිගන්න ඕනේ. ඒ යථාර්ථය පිළිඅරගෙන එතනින් තමයි නැගී සිටින්න ඕනේ. එහෙම නැතුව සිතෙන් මවාගත්ත මේ ලස්සන ලෝකෙක ඉඳලා නෙවෙයි. දැන් මොකක් විවාහ ජීවිත වලටත් එන්නේ කියන්නේ තරුණයෝ බොහොම ලස්සන සිහින ඇති කරගෙන මේ විවාහ වෙන. විවාහ වෙන බැලින්නම් මේ එකක්වත් නැහැ මේක ඇතුලේ. අන්න ඒක කඩාරැටෙනවා. ඒක යථාර්ථය තමයි මේ. දැන් අතපසින් යථාර්ථය පැහැදිලිව පෙනෙන ගුණයට තමයි බුදුදහමේ ප්‍රඥාව කියන්නේ. යථාර්ථය පෙනෙන නුවණ. එතකොට අපිට දැන් සතුට ගැන කතා කර සතුට ඇති වෙන්නේ යථාර්ථයේ ප්‍රඥාවෙන් දැකීම තුළ. දැන් මෙතන මොකක්ද වැදගත් දෙයක් තියෙනවා මේ සාකච්ඡාදී කියේ යුතු. දැන් අපි කිව්වා සතුට කියන දේ නිර්මිසයි බොහොම පිරිසිදුයි බොහොම ඉහළ තියෙන ලස්සන දෙයක්. ඉතින් මේ සාමාන්‍ය දුක් විඳින මිනිසෙකුට එහෙම ලස්සන දෙයක් තියෙනවා ඒකේ හේතු නෑ කියලා කිව්වට ඒ මිනිහට කිසි වැදක් නෑ මේ. ඒක නිකන් කල්පිතයක් පමණයි. අපිට කියන්න පුළුවන් මේ මනස ටිකක් මේ පිරිසිදු කරගෙන මේ මනසින් පටන් ගන්න මේ සතුට කියලා දෙයක් තියෙනවා නම් ඒක ලැබෙයි. දැන් මෙතනදී බුදුදහම බුදුන් වහන්සේ ඉතාම ලස්සන ක්‍රමයක් පෙන්වලා දීලා තියෙනවා සතුටෙන් ජීවත් වීම සඳහා. දැන් මම මනෝවිද්‍යාව සැරහෙන්න ඉගෙනගෙන තියෙනවා. මේ බුදුදහමේ මේ සතුටෙන් සිටින ආකාරයේ පිළිබඳ මේ කරලා තියෙන ඒ විස්තරේ ඒක ඇත්තටම ආකෘතියක්. පියවර තුනක් සහිත ආකෘතියක්. මේක අද මනෝවිද්‍යාව ලබාගෙන බුදුදහමෙන් ඒගොල්ලෝ නොයෙක් මනෝ ප්‍රතිකාර ක්‍රම හදලා තියෙනවා. මේ සතුටෙන් සිටීමේ ආකෘතිය තමයි මේ හැම කෙනෙක්ම දන්නවා. මොකද්ද? සබ්බ පාපස්ස අකරණ. කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපන. මොකද්ද ඉස්සල්ලාම දැන් අර දුකෙන් පිටපෙළන පුද්ගලයාට කියන ඉස්සල්ලාම මනස කිලුට කරන දේවල් වලින් වළකින්න. යම් දෙයකින් මනසේ අසතුට දුක කලකිරීම කෝපය වෛරය තියෙනවා නම් ඒ වයින් වළකින්න. ඔන්න ඒ පුද්ගලයා වළකින්න. දැන් මෙතන මා සෑහෙන වැලකිලා ඉන්නේ ඉස්සර වගේ නෙවෙයි දැන්. ඊළඟ පියවරට කියන යහපත දියුණු කරගන්න. යහපත කියන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය. මේවා දියුණු කර. අන්න යහපත දියුණු කර. දැන් යා කියන පුළුවන් ඔබ මා සෑහෙන දැන් යහපත් වෙලා. ඒත් වැඩේ සම්පූර්ණ නැහැ. තුන්වෙනි පියවර තමයි සිත පිරිසිදු කරගන්න. මොකද අපි යහපත් වුණා කියලා කියන්නේ සමහර උඩු හිතෙන් එන්න පුළුවන්. අපේ උපවිඥානේ, අපේ අවිඥානේ තියෙන්න පුළුවන් අර ඉස්සර අපි කරපු වැඩවල තියෙන කර්ම බීජ දුකටපත් වුණොත් ඒ උපවිඥානය පිරිසිදු කරගෙන ඒ වගේ තියෙන සටහන් මැකුවට පස්සේ අන්න සිත පිරිසිදු. පිරිසිදු සිතට ඒ නිරාමිස සෝය නිරන්තරයෙන්ම දැනෙන.
පිරිසිදු සිතට නිරාමිස සෝය දැනෙන ආකාරය සත්‍ය පිළිබඳව වාස්මාන අපි තවත් කෙටි විරාමයකින් පස්සේ වැඩි විස්තර කතා කරමු. අපි වැඩසටහනේ අවසන් භාගයට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා මේ විරාමය ලබා ගත්තට පස්සේ. අපි අද කතා කරමින් ඉන්නේ සතුට පිළිබඳව මේ පිළිපාමුල ටික සුයි අපි පළමු කොටසේදී කතා කරා සතුට අපි වරදවා වටහාගෙන ඉන්න දේවල් පිළිබඳව අපි දෙවැනි කොටසේදී කතා බහ කරා සතුට විවර කර ගැනීම සඳහා අපි සුදුස්සෙක් වෙන ආකාරය පිළිබඳව මනස ඉවත් කර ගන්න ආකාරය පිළිබඳව සතුට බාධා කරන විවිධ ආකාරයන් මම හිතන්නේ තුන්වෙනි කොටසේදී අපිට වඩා ඒ සියුම් කර ගන්න පුළුවන් සමිනාස මම මේ වැහුවා සතුට ඇත්තටම කොයි තියෙන්නේ
ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් අසපු ප්‍රශ්නයක් ආර්ය ඵලයක් කියලා කියන්නේ සතුටෙන් ජීවත් වෙන ජීවිතයකට කරන ආමන්ත්‍රණයක් තාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා එක් මානවකෙක් ඇවිල්ලා මේ ස්වාමීනි මේ නිවන හෙවත් එහෙම නැත්තම් ඔය රහතන් වහන්සේ කොහෙද ඉන්නේ වැඩ ඉන්නේ කියලා කොහෙද තියෙන්නේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අපූර්ව උදාහරණයක් භාවිත කරනවා ඒ ළඟ තිබුණු පහන බුදුරජාණන් වහන්සේ අතින් නිමල ඒ මානවකයාගෙන් අහනවා මේ දැල්ල දැන් කොහෙද තියෙන්නේ කියලා දැන් හිතන්ටයි බලන්නයි කල්පනා කරන්ටයි තියෙන්නේ ඒ වගේම තව කුමාරයෙක් ඇවිල්ලා දිනා ලෝතර බුදුරජාණන් වහන්සේගේ විමසනවා ඔය නිවීම සතුට සැහැල්ලුව සහනය කොහෙද තියෙන්නේ කියලා මට කෙටියෙන් ප්‍රකාශ කරන්න කියලා ඉල්ලනවා මට දිගින් ප්‍රකාශ කළාම හකුලවා තේරු ගන්න අමාරුයි කෙටියෙන් මතක් කරන්න කියලා එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් තැනක සතර මහා ධාතුන් පිහිටන්නේ නැද්ද එහි සතුට ඇත එහි නිවන ඇත කියලා මතක් කරනවා ඒක ගැඹුරු ලෝකෝත්තර සානය මේ සොයාගන්න යන කෙනෙකුට උපකාරක වෙන ඔය ටික මතක් කළේ ඒ කාරණේට තව කෙනෙක් අහන්න පුළුවන් සැහැල්ලුව කොහෙද තියෙන්නේ කියලා මම හොඳ උදාහරණයක් පාවිච්චි කරනවා නම් මගේ මේ අතේ තිබෙනවා යම් කිසි දෙයක් පෙන්සුවක් මම මේක බිමට හලනවා ඒ හැලීමට පසු මගේ අත් තුළ පාළ වුණේ ස්වභාවික තත්ත්වයක් සැහැල්ලුවක් නැවතත් මම යමක් ගත්තහම ඒ බර මගේ අතට දැනෙනවා එතකොට ලෝතර බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාවේ ජායති සෝකෝ ආදී වශයෙන් රතිය ජායති සෝකෝ කියන වශයෙන් යමක් දරාගන්න තැන ඒ ඔස්සේ ඒ දරාගත් දේ තුල තියෙන තත්වයන් තමන්ගේ දෑතට දැනෙන්න පටන් ගන්නවා තමන්ගේ මනසට දැනෙන්න පටන් ගන්නවා ඒ දෙයින් අත් මිදෙන්නට නම් ඔබ ඒ තදින් අල්ලාගෙන ඉන්න දේම ගුරුතුමා කියන්නේ ඔබට නිදහස ලැබෙනවා තාත් අදහසක් ලබා දීලා තියෙනවා ඉස්සර මේ රිලවුන් වගේ සතු අල්ලන පොඩි උගුලක් හදලා ගුහාවකට දාලා කෑමක් තියෙනවා ඊට පස්සේ ඒක ගන්න ගියාම අර කෑමත් එක්ක අත මෙතුමලෝ ගත්තාම ඒ සතාට ගන්න බැරි වෙනවා ගන්න බැරි වීම නිසා ඒ සතාව අවසානයේ උගුලෙන් එයාව අල්ල ගන්නවා ඒ වගේ අපි යම් යම් දේවල් අතහරින්න නැතුව අල්ලගෙන සිටින තාක්කල් අපි ඒ දෙයින් දවනවා උදාහරණයක් තවත් කියතොත් විදුලි කම්බියක් අල්ලගත්තා වගේ ඒ නිසා අපි යමක් දවනවා නම් ඒ දෙයින් මෙදෙන්න අපි ඥානවන්ත වෙන්න ඕන තව දුරටත් එය අල්ලාගෙන සිටීමෙන්ම සිටුවන්නේ තැවීම වැඩි යංකෝ බික්කු දුක්ඛං තත්තේ චන්දුල් පහතබ්බෝදි මහණෙනි යමක් දුකද ඒක අතහරින්න යමක් පීඩාවද දරාගෙන සිටීම ඒක අතහරින්නයි තියෙන්නේ එහෙම නැතුව ඒ දෙයින් තව දුරටත් දරාගෙන සිටීම නෙමෙයි ඊළඟට අපි හිතන්න පුළුවන් මේක වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන් ධර්මය නේද යමක් අපිට මෞතිය හරි කරදරයි දුකයි වගේ තේරෙනකොට අපිට කරන්නේ අතහැරලා දාන්නද ඒ හදාගන්න බැරිද කියන එක. නමුත් අපි ඒ විදිහට නෙමෙයි අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණය අපිට අනර්ථයේ පිණිස අවඩදායීත්වයේ පිණිස පවතින දෙයක් තමයි අපි අතහරලා දාන්න තියෙන්නේ. ඒතකොට අතහැරීම තුර අවඩදායී දෙයක් සිද්ධ වෙනවනම් අපි ඒක අතහරින්නේ. ඒකත් අපි තේරුම් ගන්න. අතහැරීමෙත් තියෙනවා ධර්මානුකූල සහ අධර්මානුකූල. දැන් අතහරින්න කිව්වහම කෙනෙක් ධර්මයේ අතහැරලා දැම්මොත් එන්නේ. ඒ නිසා ධර්මයේ අපි සැනසෙල් ළඟා කරගන්න තියෙන මාර්ගය අතහැරලා දැම්මොත් ලැබෙන. ඒ නිසා අතහැරීම තුලත් අතහැරිය යුතු දේ කුමක්ද? තමන් ලබා ගත යුතු දේ කුමක්ද කියලා. ඒකනම් අපිට දුක සහනය දුක නැති කරන සහනය උදාවන දේ අපි නිරන්තරයෙන් ලං කර ගැනීමටත් ඒ වගේම අසහනය ඇති කරන දේවල් දුරු කරන්නටත් වග බලා ගන්නවද? සතුට තියෙන්නේ කොහෙද? මේ දරාගෙන සිටින තැන වේදනාව අතහැරිය තැන. සහල් තියෙන්නේ සහල්ව මේ තියෙන සතුට මේ තියෙන ස්වභාවික සතුට සහනය. ඒ නිසා අපි දරා ගැනීම වලින් අපි වළකින අවස්ථාවන් වලදී අපේ සිතේ සහනය අපේ හිතේ සතුට ඇති කර ගන්න හැකියාව තියෙන ප්‍රශ්නවල තෙරපෙන්නේ නැතුව තමන්ට තමන්වත් අයිති නැහැ කියන තත්ත්වය තමන් තේරුම් ගන්න ඕන. කුත්තාමත්ති ධනම්මත්ති ඉතිභාලු විහඤ්ඤති. මට පුතුන් ඉන්නව, මට ධනෙ තියෙනව, මට බිරිඳක් ඉන්නව, මට කියලා මට කියලා හැමදේම හිතන සමාජයට මතක් කරනවා. ඔබේ ඔය සිතුවිල්ල භාලු විහඤ්ඤති. බාල තත්වයක් තියෙන්නේ. මෝඩකමක් තියෙන, අඥානකමක් තියෙන්නේ. මගේ පෙම්වතිය, මගේ යහළුවා, එහෙලිය කියලා, මගේ දේපල වස්තුව කියලා හිතන්න දෙයක් නැහැ. අත්තාහි අත්ත නොනත්ති. තමාට තමන්වත් නැහැ. එහෙමනම් ඔබ ගිනාව දෙයක් නැත්තම්, ගෙනියන දෙයක් නැත්තම් මේ අවුරුදු 100කට අඩු වයස් කාලය තුළ කුමක් දරා ගන්නද කියලා කල්පනා කළා. අතහැරීමේ සැනසෙල්ල, අතහැරීමේ සුවතාවේ දුකක් ඉපදුණු සැන මතක් කරගන්නට අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒයින් අපේ ජීවිතයේ සතුට රැඳෙනවා, ධර්මයේ රැඳෙනවා, කුසලයේ රැඳෙනවා.
දෙවීම එන්නේ කොහෙන්ද කියලා බලලා අතහැරීම. සම්මාන සබහන්සේ පොවම ලස්සන පැහැදිලි කරනවා. දැන් කොන්න අපි අර්බුදයට අපි අනිත් අවද දැන් තේන්සුව අතහැරීම දන්නවා. මනසෙන් අත්හරින්න නොදැනීම තියෙනවා. සාසුමහත් අපි උදව් කරන ප්‍රාණ භාවනාවක් වෙලින්ම
දැන් අපි මෙතෙක් කතා කරපු දේ අනුබාලනකොට අපි සතුටෙන් ඉන්නවද අසතුටෙන් ඉන්නවද කියලා තීරණය වෙන්නේ අපේ මනසට. නේද? අපි කිව්වේ සතුට ස්වභාවිකයි. ඒ මත මේ මනස කියන ආවරණය දමා ගැනීම නිසා අපිට සතුට නැති වෙනවා. දැන් මනස තියෙන මේ ඝනකම, මේ ඝන ආවරණය සියුම් කරන්න ඇතුලේ තියෙන දිස්නේ මත. ඉතින් මනසේ තියෙන මේ ඝනකම සියුම් කරන්න තියෙන ක්‍රමේ තමයි භාවනා. එතකොට භාවනා කරනකොට මනස සංවේදී වෙනවා. ආධ්‍යාත්මික යම් සතුටක් තියනවාද, යම් නිර්ආමිෂ සුවයක් තියනවාද, ඒකට සංවේදී වෙනවා. එතකොට භාවනාව ඉතාම ඵලදායි ක්‍රමයක් ජීවිතයේ කෙනෙකුට සතුට ප්‍රදානයි. දැන් මේ කතා කරන්නේ මහා රහතන් වහන්සේලාටවත් මහා අයට නෙවෙයි, අපි සාමාන්‍ය අයට කතා කරන්නේ. එවැනි කෙනෙක් ඇහුවොත් මගෙන් කොහොමද මේ සතුට පැත්තට යොමු කරන, හිතේ සතුට උපදවන භාවනාවක් කියන්න කියලා මම එක්තරා භාවනාවක් කියනවා. මේ භාවනාව මම ඉගෙන ගත්තේ වියට්නාම් ජාතික නිච් නාට් හැන් කියන බෞද්ධ ස්වාමීන් වහන්සේගෙන්. මේ ආනාපාන සතිය හා සමානයි. ඒ ආනාපාන සතියේ ඩිංගක් වෙනස් කරලා කරන භාවනාව. ඒක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා ආනාපාන සතිය වඩනවාගේ හොඳට ඉඳගෙන ශරීරයේ නිශ්චලව පිහිටවගෙන ඒක කරන්න පුළුවන්. ඒ වගේම සක්මන් කරමින් මේක කරන්න පුළුවන්. සක්මන් කරමින් කරන්නේ මෙහෙමයි. මෙන්න මේ පාඩ කීපයක් කියනවා. එකක් තමයි ආස්වාස කරමින් මම ආස්වාස කරන බව දනිමි. ප්‍රස්වාස කරමින් මම ප්‍රස්වාස කරන බව දනිමි. ඒ පළවෙනි කියන. තව ටිකක් එහාට ගියාම ආස්වාස කරමින් මම මලක් ලෙස හඟිමි. ප්‍රස්වාස කරමින් මම මලේ නැවුම් බව හඟිමි. ආස්වාස කරමින් මම මහා පර්වතයක් ලෙස හඟිමි. ප්‍රස්වාස කරමින් මම පඨවි ධාතුවේ ඇති ඝනකම හඟිමි. ආස්වාස කරමින් මම නිශ්චල ජලාශයක් වෙමි. ප්‍රස්වාස කරමින් මම සඳේලිය අහසේ දීප්තිය පර්වතේ සේයාව පරාවර්තනය කරමි. ආස්වාස කරමින් මම විශ්වය අනන්ත බව දකිමි. ප්‍රස්වාස කරමින් මම අනන්ත නිදහස අත්දකිමි. එතකොට ආනාපාන සතියේම ටිකක් වෙනස් ස්වරූපයක් මේක කරනකොට පුදුම විදියට මනස විවර වෙන්න පටන් ගන්නවා ඒ ලෝකෝත්තර සත්‍යයට.
මාස්පන්ත අපේ පෙරසදම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රයෝජන වෙනුවෙන් මතක් කිරීමයි සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ ප්‍රායෝගිකව කිරීම ගැන මම හිතා උපදෙසක් දුනොත් වටිනවා. ඒ කියන්නේ දැන් ওই ටික මතක තියාගෙන ඉීමේම කියනවාද නැත්නම් කටින් කොහොමද ඔකේ මේ ආවිතේ?
ඔව්. දැන් භාවනා දැන් මේ වගේ භාවනාවදී ඉස්සල්ලා අපි වචනෙන් මේක කියනවා. දැන් කියව මම නිශ්චල ජලාශයක් ලෙස හඟිමි. ඊළාට මම අහස සඳේලිය පරාවර්තනය කරමි. ඒක මානසික මට්ටමේ සිතිවිලි ධාරා. දැන් ඒක කරනකොට මනසේ ඇතිවෙනවා යම්කිසි සෞම්‍ය යම්කිසි ගතියක් ඇතිවෙනවා. යම් ප්‍රඥාමේ ගතියක් ඇතිවෙනවා. ඒ ගතිය ඇති වුණාම වචනයෙන් කීම නවත්වෙනවා. ඊට පස්සේ වචන කියන්න ඕන නැහැ. සිතිවිලි අවශ්‍ය නැහැ. ඒ වචන කීම තුලින් ඇති වුණ ඒ පැහැදිලි බව තුලට පිවිසලා ඒ නිශ්චලත්වය ඒ සතුට ඒ ප්‍රසන්න හැඟීම තුලින් එහෙමයි වෙන්නේ.
සමහරවිට සමිතන අපිට සාකච්ඡා අවසන්රි ඉන්න නිසා දැන් භාවනාව වගේ ප්‍රගුණ කරමින් අපි පැත්තකින් සතුට වඩාත් මතුවෙන ඉඩහැරීම සොයාගන්න අතරතුරෙන් එදිනදා ජීවිතයේම වහන්සේ කලින් අපට පැහැදිලි කරා මේ දැවීම තියෙන තැන දැක්ක හැටි අතහැරීම කරන්න කියලා. තව එදිනදා ජීවිත ගත කරනකොටම සතුටට තියෙන බාධක අයින් කිරීම ගැන පුංචි උපදෙසක් එකක් දුන්නත් අපිට අවසන් භාගෙ වැදගත් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ මතක් කිරීම කලිනුත් අපි මතක් කළා සබ්බපාවස්සා කරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන ඒතම් බුද්ධානුශාසනය කියන ඒ අනුශාසනය පිළිපැදීම තුළ අපිට ධර්මයේ රැකවරණය ආරක්ෂාව සැලසෙනවා. දැන් නූතනයේ ඉන්න සියලු දෙනාටම අපිට කරන්න කියන්න පුළුවන් ඒත් වශයෙන්ම තාක්ෂණය තියෙන නිසා වැඩ වඩා ජීවිත අවබෝධය කියන එක වැඩි කරගන්නට පුළුවන්. එසේ වැඩි කර ගැනීමෙන් සහනශීලීත්වය ලබන්න පුළුවන්. ඒ වගේම තියෙනවා මේ ගොඩාක් අපේ මනසට උපකාරක වෙන ස්වභාවික දේවල් රිලැක්සේෂන් මියුසික් කියලා තියෙනවා. ඒ වගේ දේවල් සමහර වෙලාවට අපිට භාවිත කරන්න පුළුවන්. එදා බුද්ධ කාලේ රහතන් වහන්සේ ඇත්තෙන්ම වනපෙතක එක ස්වභාවිකව වින්දා. දැන් අපිට නැති හින්දා අපි ඒක YouTube එකෙන් විඳින්න කියලා හරි කියන්න සිද්ධ වෙනවා. එනිසා එදා ස්වභාවිකව වින්දදී ඒ ස්වභාවික දේවල් තමයි ජීවිතේට එකතු කරගන්නට ඕන. අපි දැකලා තියෙනවා එවැනි ස්වභාවික సౌందర్యයන් තමයි ජීවිතේට එකතු පහදු කරගන්නකොට එදිනෙදා තියෙන පීඩාවල් දුකවල් අඩු වෙනවා. ඒ වගේම ජලය වල ඇතිනාද ආදී ඇහෙනකොට තමයි ගෙදර ජල මලක් හදාගෙන ඒ විදියට ඒවයි නාදේ විඳිනවා. ඒ වගේම බුදු පහන පත්තු කරලා හොඳ එක ලාභදායි හඳුන්කුරක් නෙමෙයි සැබෑ සුවඳ හඳුන්කුරක් ගේන මතක තියාගන්න ඕනේ. සුවඳ හමනකොට තමන්ගේ හිතට සතුට දැනෙනවා. මල්වට්ටියක් හුදු මල්වට්ටියක් හැටියට නිකන් හදලා තියන්න නෙමෙයි ඒක ලස්සනටම හදන්න ඕන මල්වට්ටිය. පහනක් පත්තු කරන්න ඕන එක බොහොම ලස්සනට තියෙන්න ඕන. බුදු කුටිය කියන්නේ ඔබේ මනස කියලා හිතාගෙන එතන පුළුවන් තරම් ලස්සන කරන්න හැඩ කරන්න සැලකිලිමත් වෙන්න ඕන. අන්න ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් කූවට අපේ හිතේ සතුට ඇති කරගන්න ඕන. ගෙදරින් නික්මලා යනකොට හැමෝගෙම හිත සතුටු කරන්න සැලකිලිමත් වෙන්න ඕන. ගෙදරට නැවත පැමිණෙනකොට ඒ අයත්තන්ව සතුටු කරන්න පුළුවන් දෙයක් ගේනවා නම් හරි එහෙම නැත්නම් සතුටු කළ හැකි කතා බහකින් හරි ගෙදරට පිවිසෙනවා නම් හරි අපිට පුළුවන්කම තියෙනවා. අපි සතුට වැපුරුවොත් අපිට සතුට ළඟා කර ගන්න පුළුවන්. අපි සතුට වපුරන්නේ නැතුව කිසිසේත්ම අපිට අයිතියක් නැහැ අපේ හිත සතුටෙන් තියෙන්න ඕන කියලා හිතන එකේ කිසි තේරුමක් නැහැ. ඒ නිසා අපි සතුට වපුරන කෙනෙක් වෙන්න ඕන.
අසු මත බැලින පුංචි දේවල් වලින් සතුට කියන. ඒක සම්මානස කියලා ඉස්සෙම අහගෙන ඉන්නකොට ආගමික හෝ ආගමික නොවන පුංචි දේවල් ටිකක් තමයි තියෙන්නේ. දැන් තයින්න පොඩි පුංචි දේවල් වලින්
තමයි කැමති මගේ අධිශාකච්ඡා අවසන් මාගේ තැවිල්ල ඉන්නේ නේද?
ඔබට විනාඩි කීපකින් අවශ්‍යයි.
විනාඩි කීපයක්. මම පුංචි කතාන්දරයක් කියලා ඔබේ ප්‍රශ්නෙට පිළිතුර ඒක කියනවා. ඉදිරිපත් කරන්න. එක්තරා ආධ්‍යාත්මික ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍ය පිරිසට දවසක් කිව්වා මම ඔබට දෙනවා අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය ඔබ සියලු දෙනාම කරන්න ඕනේ. මේ ආරාමයෙන් එළියට ගියාම විශාල තන පෙට්ටියක් හම් වෙනවා. ඔබ එක එකිනෙක එක එක දිශාවට එක මග යන්නේ නැතුව මේක තනියම ඇවිදගෙන යන්න. ඇවිදගෙන ගිහිල්ලා බලන්ද ඔබට දකින්න ලැබෙන මල් ඒව ගණන් කරගෙන ඇවිල්ලා මට කියන්න. ඉතින් ශිෂ්‍යෝ අර තන පිටිය දිගේම ගිහිල්ලා ඉතින් ටිකක් කලින් ආපහු ආවා. ඒක කීයක් මල් දැක්කද? එකිනෙක මල් දෙකක් දැක්කා. තුනක් දැක්කා. පය දෙතුන් දෙනෙක්ව එක මලක්වත් දැක්කේ නැහැ. ඔහොම කිව්වා. ඊට පස්සේ ගුරුවරයා කිව්වා නෑ. හොඳට බලමින් යන්න. ඒ පාරෙම නැවත යන්න. හොඳට බලන්න. අන්න එතකොට මේ කොල්ලන්ට පෙරන අපි මල් කිව්වහම ලොකු මල්නේ බල බල ඉතින් මේ පයත පෑගෙන තන නිල්ලේ තියෙන පුංචි පුංචි මල් හරියට ඒගොල්ලෝ මාවිතේටපත් උනා මෙච්චර මල් තියනවා අපි මේව දැක්කේ නෑ. ඉතින් ගුරුවරයාට කිව්වාක අන්න එහෙම තමයි ජීවිතේ මේ ලොකු සතුටු ටිකයි තියෙන්නේ. පොඩි පොඩි සතුටු වෙන දේවල් අප්‍රමාණ තියනවා. අන්න ඒව හඳුනාගන්න ඒවට සංවේදී
සමහරවිට අපිට ඉස්සර අවසන් කිරීම සඳහා ඔබ වහන්සේගේ ඉදිරියම ගන්න.
ජීවිතේ සැනසෙල්ල සතුට කියන එක අපේක්ෂා කළ යුතු දෙයක්. අපේ ජීවිතේ දුක කියන එකට අපි අකමැති විය යුතු දෙයක්. ඒ නිසා සාසන ධර්මයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක නැති කිරීමේ ප්‍රතිපදාව. දුක් විඳින ප්‍රතිපදාවක් නෙමෙයි. ඉතින් මේක වරදවා ගත්ත නිසා තමයි අනුන්ගේ අඩුපාඩු බලාගෙන දියුණුවත් වැරදි, අරකත් වැරදි, මේකත් වැරදි. කිසිදු ක්‍රියාවක් වැරදි නැහැ. බුදුදහමේ චේතනාව තමයි වැරදි කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. චේතනාව නරක් වුණොත් හොඳ දේ වුණත් වැරදි. චේතනාව හොඳ වුණොත් නරක දේ වුණත් හොඳයි. මම එසේ කෙටියෙන් කියන්නම් ගැඹුරෙන් හිතාගන්න ඒක නරකට පෙරලා ගන්න උත්සාහ කරන්නේ නැතුව සැබෑ චේතනාවේ තියෙන ප්‍රතිහාරය තේරුම් කරගන්න. ඒ නිසා චේතනාව හොඳින් පිහිටුවාගෙන කටයුතු කිරීම තුළ ඔබට සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඒ නිසා ලෝකයා නෙමේ ඔබගේ පාරිශුද්ධත්වයේ තීරණය කරන්නේ ඔබේ හදවතයි. බුදුජාණන් වහන්සේගේ දේශනාවේ එසේ තමන්ගේ හිතයි තමන් පාරිශුද්ධයි කියලා දෙන්නේ. තමන්ගේ හිතෙන් තමන් ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න. තමන් ඇඳට ගිහිල්ලා වහත් මේ සතුටුනහම තමන්ගේ හිත තමන්ට බනින්න බෑ. තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරන්න ඕන දවසේ කාලසටහන දිහා බලලා චේතනාව බලලා ඒ නිසා තමන්ගේ හිත තමන් ප්‍රශංසා කරන කෙනෙක් බවට පත් වුණොත් එහෙම තමන්ගේ ජීවිතයේ සතුටුයි. තමන්ගේ හිත තමන්ට බනිනවනම් ඉතින් ඒ ජීවිතයේ තරම් අවාසනාවන්ත ජීවිතයක් වැඩන්නේ. ඒ නිසා ඔබ ලොවට හොඳ කෙනෙක් නෙමේ, ලොවට සතුටින් සතුට පෙන්වන කෙනෙක් නෙමේ. ඔබට ඔබේ ආත්මය තුළින් ඔබට සතුට දැනෙන ධනවන තත්වයකට පත් කරගන්න ඔබ නැනනුවලින් ධර්මානුකූලව කටයුතු කළ යුතුයි.
ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වක ඔබ වහන්සේ සූචිවන්ත වෙනවා. ඒ වගේම ගෞරවයෙන් ආදරයෙන් පසු මහත්මර සූචිවන්ත වෙනවා. අපි උඳුවක් පුර පසළොස්වක පොහොය දිනේ හමු වෙන තෙක් ඔබට කාරණා දෙකක් කියන්න. අපි මේ ගත වෙන මාසයේදී දැවෙන වෙලාවට දැවිල්ලෙන්නේ කොහෙන්ද කියලා බලලා අත්තරින්. ඒ වගේම පුංචි මල්වැලිපුර දවස ගාන හොයාගන්න. මේ කාරණා දෙක ඔලුවේ තියාගෙන අපි යලිත් උඳුවක් පුර පසළොස්වක පොහොය දවස ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අද මෙත් කිරපාමුලෙන් ඔබෙන් සමු ගන්නවා.